අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම. සංවේදනය හා මාත්‍ය අධ්‍යයනය. පාඩම ඔබ වෙත ගෙන එන්න අද දවසේ ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ TM අචලා ගුණසේකර ගුරුමෑණියන්.
අයිබෝවන් දුවේ පුතේ, ඔන්නද අපි මුද්‍රිත මාධ්‍ය ගැන තමයි කතා කරන්නේ. සංවේදන මාධ්‍ය කොච්චර සමාජයේ තිබුණත් ඔන්න අපිට අධ්‍යාපනයට වගේම සමාජීය අවශ්‍යතාවලට මුද්‍රිත මාධ්‍ය යොදා ගන්නම වෙනවා. ඔයා මේ වෙනකොටත් දන්නවා මුද්‍රිත මාධ්‍ය ආරම්භ වුණේ කොහොමද, මුද්‍රිත මාධ්‍ය විකාශනය වුණේ කොහොමද, මුද්‍රිත මාධ්‍ය වලට අයිති වෙන්නේ මොනවද, මේ වගේ දේවල්. එතකොට දුවේ පුතේ, ඔන්න අද ඔයා ඉගෙන ගන්නවා මුද්‍රිත මාධ්‍යයන් අස්තර සුවිශේෂී මාධ්‍යයක් විදිහට පුවත්පත පිළිබඳව. මිනිස්සු ලේඛනය තමන්ගේ පරිහරණයට යොදාගත්ත කාලවකවානුව ගැන කතා කරද්දී අපි දන්නවා ලේඛනය විකාශනය වුණ යුග තුනක් ගැන. ඒ තමයි පුරාතන යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය. ලේඛනය ආරම්භ වන පුරාතන යුගයේදී මේ ලේඛනය සඳහා රේඛා, සංඥා, සංකේත, චිත්‍ර, රූපාක්ෂර, විවිධ අක්ෂර මාලා යොදාගත්ත බව ඔයා දන්නවා. ඒ වගේම මධ්‍යතන යුගයේදී තමයි ඔන තාක්ෂණය මේ ලේඛනයට මුල් වෙන්නේ. නේද? ලී අකුරු හොයාගන්නවා, ලී පලක හොයාගන්නවා, පදම් කළ මැටි අකුරු නිපදවනවා, ලෝහ අකුරු නිපදවනවා, උත්තල මුද්‍රණ ශිල්පය ඇති වෙනවා, ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය හොයාගන්නවානේ. ඒ මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමත් එක්කම මුද්‍රිත පොත්, මුද්‍රිත පුවත්පත් සමාජගත වෙනවා. එතකොට දුවේ පුතේ, ඔන්න මධ්‍යතන යුගයේදී තමයි මුද්‍රිත පුවත්පත් ඔන්න අපි අතරටපත් වෙන්නේ. නේද? මුද්‍රිත පුවත්පත්වල ආරම්භය සිද්ධ වෙන්නේ මේ මධ්‍යතන යුගයේදී. ඔන්න නූතන යුගය වෙනකොට සමතල මුද්‍රණ ශිල්පය, ඔෆ්සෙට් මුද්‍රණ ශිල්පය, පරිගණකයේ නිපදවීම, ෆැක්ස් යන්ත්‍රයේ පිහිවීම, ඩිජිටල් මුද්‍රණ ශිල්පය වගේ නවීන තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන මුද්‍රණ කටයුතු සිද්ධ වෙනවා. මේවා උපයෝගී කරගෙන මොනවාද අපි අතරට පත් වෙන මුද්‍රිත මාධ්‍ය කියලා අපි බලමු. මුද්‍රිත මාධ්‍ය වර්ග, එහෙම නැත්නම් මුද්‍රිත මාධ්‍ය ප්‍රභේද, නේද, මොනවාද කියලා ඔන්න ඔයගෙන් අහන්න පුළුවන් විභාගයට. මුද්‍රිත මාධ්‍ය ප්‍රභේද පහක් නම් කළ එකක් විස්තර කරන්නනේ. ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් ඔන්න ඔබට මුද්‍රිත මාධ්‍ය ප්‍රභේද විදිහට අපි අඳුනගන්නේ අත්පත්‍රිකා, පෝස්ටර්, සංගරා, පොත්, පුවත්පත්. නේද? මේ වගේ ඔයාලා කලින් පාඩමේදී අත්පත්‍රිකා, පෝස්ටර්, සංගරා, පොත් ගැන කතා කරා. නේද? ඔන්න අද අපි කතා කරනවා මේකින් පුවත්පත් පිළිබඳව. ඔයා දන්නවා මුල්ම ජනසන්නිවේදන මාධ්‍ය තමයි පුවත්පත් කියලා කියන්නේ. මොකද්ද පුවත්පතක් කියලා කියන්නේ? ඔව්, පුවත්පතක් කියලා කියන්නේ අලුත් ආරංචි, තොරතුරු, නේද, මේ වගේ ප්‍රවෘත්ති ජනතාවට දැනගන්න සැලැස්වීමට, නේද, දිනපතා, සතිපතා වගේ නියමිත කාල සීමාවක් තුලදී පළ කරන එකට නොබදින ලද පත්‍රයක්. නේද? අපි දන්නවා පුවත්පත එකිනෙකට සම්බන්ධ කරලා නැහැ. නේද? පිටුවෙන් කරන්න පුළුවන්. ඔන්න ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය මේ පුවත්පත මෙන්න මේ විදිහට අර්ථ දක්වලා තියෙනවා. මහජනතාව උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති, වෙළඳ දැන්වීම, සාහිත්‍ය සම්බන්ධ කරුණු හා අනිකුත් අංග ඇතුළත් දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත ස්වරූපය පුවත්පත කියලා. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය අර්ථ දක්වලා තියෙනවා මහජනතාව උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති, වෙළඳ දැන්වීම, සාහිත්‍ය සම්බන්ධ කරුණු හා අනිකුත් අංග ඇතුළත් දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත මාධ්‍ය පුවත්පත කියලා. ජනමාධ්‍ය මකින් ඉටු කරන විවිධ කාර්යයන් තියෙනවා. එතකොට පුවත්පත් මගිනුත් මුල් කාලයේ තොරතුරු ලබා දීම හා දේශපාලනික පුවත් වාර්තා කිරීම අරමුණ වුවත් වර්තමානයේ වෙනකොට මේ විවිධ ගුණාංග අනුව සමාජයේ විවිධ කාර්යයන් පුවත්පත් මගින් සිදු කරනු ලබනවා. එකක් තමයි ගුරුවරයෙකුගේ භූමිකාව පුවත්පතකින් සිද්ධ වෙනවා. වර්තමානයේ වෙනකොට ඔබ පුවත්පත අධ්‍යාපන කාර්ය සඳහා යොදා ගන්න විවිධ අවස්ථා බලන්නකෝ. මේ පුවත්පතෙන් ලබා ගන්න බොහෝ දේවල් අපට ಉಪಯೋಗී වෙනවා අධ්‍යාපනයේට. ඒ වගේම පුවත්පතේ සිදු කරන තවත් කාර්යයක් තමයි සමාජ ආරක්ෂණ කාර්යභාරය ඉටු කිරීම. නිතරම සමාජයේ සිදුවන සමාජයට හිතකර හෝ අහිතකර බලපෑම් දිහා අවධානයෙන් බලාගෙන ඉඳලා ඒවා ඔන්න හෙළිදරව් කරනවා පුවත්පත මගින්. මෙතනදී සමාජ පරිසරය ආරක්ෂා කරලා දෙන ආරක්ෂකයෙකු විදිහටත් ඔන්න පුවත්පත කටයුතු කරනවා. ඒ වගේම සමාජ මතවාද නිර්මාණය කරනවා. ජනමාධ්‍යයක් විදිහට පුවත්පතට ලොකු බලයක් තියෙනවා යම් යම් මතවාද සමාජගත කරන්න. ඔයාට මතක ඇති මැතිවරණ කාල සීමාවලදී මේ මත ගොඩනැගීම පුවත්පත්වලින් සිදු කරන කොහොමද කියලා. ඒ වගේම විනිශ්චයකරුවෙකුගේ භූමිකාවත් ඔන්න පුවත්පතෙන් සිදු වෙනවා. නීතියේ රැකවරණය සලසමින් නේද පුවත්පත විනිශ්චයකරුවෙකුගේ භූමිකාව නිරූපණය කරන අවස්ථා තියෙනවා. ඒ වගේම සහසම්බන්ධතා ගොඩනැගීම පුවත්පතකින් සිද්ධ වෙනවා. සමාජයේ විවිධ පාර්ශවයන් නේද පිළිබඳ එකට මුණගසන වේදිකාවක් විදිහට ඔන්න පුවත්පත කටයුතු කරනවා. සමාජික උරුමය එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට ගෙන යාම ඔන්න පුවත්පතක තවත් අරමුණක් වෙනවා. ඒ සංස්කෘතීන් වලට අදාළ දේවල් පිළිබඳ තොරතුරු පුවත්පත්වලින් මහජනතාවට ලබලා දෙනවා. ඒ වගේම විනෝදාස්වාදය ලබා දීම පුවත්පතක ප්‍රධාන අරමුණක් වෙනවා. පුවත්පත් කියවීමෙන් කෙනෙක් තමන්ගේ විවේකය ඵලදායීව ගත කරනවා. ඒ වගේම ඔයාලා දන්නවා විශේෂාංග ලිපි, කාටුන් මේ වගේ දේවල් වලින් සිද්ධ වෙන්නේ විනෝදාස්වාදයක් ලබා දීම. එතකොට මේ පුවත්පත මගින් විනෝදාස්වාදය අපේක්ෂා කරන අයගේ අරමුණ ඉටු කිරීමත් ඔන්න සිද්ධ වෙනවා. පුවත්පත කියන්නේ නම්‍යශීලී මාධ්‍යයක්. පුවත්පත සෑම වෙලාවෙම කාලීන සමාජ අවශ්‍යතා තමයි ඉටු කරන්නේ. ඒ නිසා තමයි පුරාතන යුගයේදී වගේම දුවේපුතේ නූතන යුගයේදීත් අපිට පුවත්පත යොදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පුවත්පතට පුළුවන් වෙලා තියෙනවා විවිධ සමාජවදී ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ තාක්ෂණික යුග අනුව හැඩගැහෙන්න. නේද? ඒ නිසා ඔන්න පුවත්පතට තියෙන ප්‍රබලත්වය වැඩි වෙලා තියෙනවා. අපිට දකින්න තියෙන පුවත්පත් විවිධාකාරයේ වර්ග වලට ලක් කරන්න පුළුවන්. නේද? බලන්න ප්‍රමාණය අනුව පුවත්පත් එකිනෙකට වෙනස්. පළ කරන වාරය අනුව වෙනස්. කේන්ද්‍රීය විෂයන් අනුව පුවත්පත් වෙනස්. ඒ වගේම භාවිතා කරන පාඨකයා අනුව වෙනස් පුවත්පත් අපිට දකින්න තියෙනවා. ඔව් අපි බලමු දුවේපුතේ මේ පුවත්පත් වර්ගීකරණය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. පුවත්පත ප්‍රමාණය අනුව වර්ග කරන්න පුළුවන්. මේ පුවත්පතේ විවිධ ගුණාංග හා සමාජීය අවශ්‍යතාවය අනුව ඔන්න පුවත්පත් ප්‍රමාණය තීරණය කරනවා. ඔයා දන්නවා අපේ ලංකාවේ භාවිතා කරන පුවත්පත් ප්‍රමාණ වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් භාවිතා කරන ප්‍රමාණයන් දෙකක් තියෙනවා. ඒතර මේ ප්‍රමාණය අනුව වර්ග කරන පුවත්පත් එක අපි හඳුන්වනවා බ්‍රෝඩ්ෂීට් පුවත්පත් සහ ටැබ්ලොයිඩ් පුවත්පත් කියලා. බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ පුවත්පත් සහ ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පත් කියලා. බ්‍රෝඩ්ෂීට් පුවත්පත පළල් පිටු සහිත පුවත්පත්. නේද? මේක අයිති වෙන්නේ සාම්ප්‍රදායික පුවත්පත් ප්‍රමාණයට. ජාතික මට්ටමේ ප්‍රවෘත්ති තමයි මේ බ්‍රෝඩ්ෂීට් පුවත්පත්වල පළ කෙරෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ දිනපතා සතියන්තයේ නේද පළ කෙරෙන සිංහල දෙමළ මේ ජාතික පුවත්පත් අයිති වෙන්නේ බ්‍රෝඩ්ෂීට් පුවත්පත් ගණයට. සිළුමිණ, දිවයින, ලංකාදීප, ලක්බිම වගේ පුවත්පත් ඔන්න බ්‍රෝඩ්ෂීට් ප්‍රමාණයේ පුවත්පත් වෙනවා. ටැබ්ලොයිඩ් පුවත්පත කියලා කියන්නේ බ්‍රෝඩ්ෂීට් පුවත්පතක පිටුවකින් හරි අඩක විශාලත්වයකින් යුක්ත පුවත්පත්වලට කුඩා පිටු සහිත පුවත්පත්. මේ වගේ පුවත්පත්වල දුවේ පුතේ වැඩිපුර තියෙන්නේ ඡායාරූප නේද? ඊළඟට රසවින්දනය, කලා නිර්මාණය මුල් කරගත්ත පුවත්. ඒ වගේම මෘදු සංවේදී විනෝදාත්මක ත්‍රාසජනක තොරතුරු අපරාධ වාර්තා පළ කිරීම ඔන්න ඒ වගේ දේවල් තමයි මේ වගේ පුවත්පත්වල වැඩිපුර දකින්න තියෙන්නේ. ශ්‍රී ලංකාවේ නම් කාන්තා පුවත්පත් ළමා පුවත්පත් යෝන් පුවත්පත් බොහෝමයක් පළ වෙන්නේ මේ ටැබ්ලොයිඩ් පුවත්පත් ප්‍රමාණයෙන්. ඔයා දන්නවා අපිට ජාතික පුවත්පත් එහෙම නැත්නම් අර බ්‍රෝඩ්ෂීට් පුවත්පත් සමග ලැබෙන අතිරේකත් ප්‍රමාණය වෙන්නේ මේ ටැබ්ලොයිඩ් පුවත්පතක ප්‍රමාණය කියලා. ටැබ්ලොයිඩ් පුවත්පත්වල තියෙන මේ සරල බවට ආකර්ෂණීය බවට පාඨක ප්‍රතිචාර වැඩියෙන් ලැබෙනවා. පාඨකයන් කැමති මේ ප්‍රමාණයේ පුවත්පත් කියවන්න. මොනවද ටැබ්ලොයිඩ් පුවත්පත්වලට උදාහරණ? තරුණි, මිහිර, බුදුසරණ, සුභසිත, විදුසර, සරසවිය ඉදුණ ඒ වගේ පුවත්පත් තමයි මේ ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙන් මුද්‍රණය කෙරෙන්නේ. බහුකීය ප්‍රශ්න පත්‍රයක අහලා තිබුණා බ්‍රෝඩ්ෂීට් පුවත්පතක සහ ටැබ්ලොයිඩ් පුවත්පතක ලක්ෂණ ලියන්න කියලා. එතකොට දුවේ පුතේ ඔන්න බ්‍රෝඩ්ෂීට් පුවත්පතක ලක්ෂණ තමයි පළල් පිටු සහිත පුවත්පත්. ජාතික හා අන්තර්ජාතික තේමාවලින් යුක්තයි. උසස් මට්ටමේ ජනසන්නිවේදන ක්‍රියාකාරකම් වලින් යුක්තයි. ඒ වගේම නිශ්චිත හා විධිමත් ආකෘති සහිතයි. ඔන්න ඒ ලක්ෂණ තමයි අපිට බ්‍රෝඩ්ෂීට් පුවත්පතක දකින්න තියෙන්නේ. ටැබ්ලොයිඩ් පුවත්පතේ නම් පළල් පිටු වලින් හරි අඩක පුවත්පත් තමයි ටැබ්ලොයිඩ් පුවත්පත් වෙන්නේ. සරල තේමාවන්ගෙන් යුක්තයි. මෘදු, සංවේදී, විනෝදාත්මක හා ත්‍රාසජනක විශේෂාංග වලින් යුක්තයි. ඒ වගේම ආකර්ෂණීය හා සරල ආකෘති වලින් යුක්තයි. ඒව තමයි දුවේ පුතේ ඔන්න ටැබ්ලොයිඩ් පුවත්පතක ලක්ෂණ වෙන්නේ. පුවත්පතක් වර්ග කෙරෙන ඊළඟ ආකාරය තමයි පළ කරන වාරය අනුව. පුවත්පත් පළ කෙරෙන නිශ්චිත කාල සීමාවක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ පළ කෙරෙන වාරය කියලා. නේද? ඕනෑම පුවත්පතකට නිශ්චිත වුණ මුද්‍රණ වාරයක් තියෙනවා. දිනපතා වෙන්න පුළුවන්, සතිපතා වෙන්න පුළුවන්, දෙසති වෙන්න පුළුවන්, මාසික, වාර්ෂික, නේද? මේ විදිහට පළ කරන වාරයක් තියෙනවා. අන්න ඒ අනුව පළ කරන පුවත්පත්වලට තමයි අපි කියන්නේ පළ කරන වාරය අනුව ප්‍රකාශයට පත් වෙන පුවත්පත් කියලා. විවිධ විෂයනුවත් පුවත්පත් වර්ග කරන්න පුළුවන්. නේද? ආගමික, ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, ජ්‍යොතිෂ්‍ය විදිහට. දන්නවා මුල් කාලයේ පුවත්පත් බිහිුණේ ආගමික, ආර්ථික හා දේශපාලනික විෂය ශාස්ත්‍රවලට අදාළව කියලා. ලෝකේ පුරාම මේ අංශවලට අදාළව පුවත්පත් බිහිුණා. ශ්‍රී ලංකාවෙත් මුල් කාලයේ පළ වුණ ගොඩාක් පුවත්පත් ආගම ප්‍රචලිත කිරීමේ අරමුණෙන් තමයි පළ වුණේ. නේද? ක්‍රිස්තියානි ආගම ගත්තහම ක්‍රිස්තියානි ආගම ප්‍රචලිත කිරීමේ අරමුණෙන් තමයි ඥානාර්ථ ප්‍රදීපය කියන පුවත්පත පළ වුණේ. ඊට පසුව නේද බෞද්ධ දර්ශනය මුල් කරගත් පුවත්පත් ලංකාවේ පළ වුණා. නේද? නිදහස් ව්‍යාපාරාවදී නිදහස් ලබා ගැනීම අරමුණෙන් ජාත්‍යාලය පතුරවන ජාතික හැඟීම් කුළු ගැන්නන පුවත්පත් පළ වුණා. සිංහල බෞද්ධයා ලක්මිනි පහන මේ වගේ පුවත්පත්. ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වුණේ ලංකා සම සමාජ පක්ෂය. එතකොට මේ ලංකා සම සමාජ පක්ෂය මුල් කරගෙන පුවත්පත් බිහි වුණා. පුවත්පත් තුලින් ලේඛකයන්, විචාරකයන්, කවියන්, භාෂා විශාරදයන් බිහි කරන්නත් මඟ පෙන්වීමක් සිද්ධ වුණා. එතකොට මේ වගේ පුවත්පත් අයිති වුණේ සංස්කෘතික හා භාෂා විෂය සම්බන්ධ පුවත්පත් විදිහට. ඒ වගේම දුවේ පුතේ අපි දන්නවා ජනමාධ්‍යයක මූලික අරමුණක් තමයි අධ්‍යාපනික කාර්යය. නේද? එතකොට අධ්‍යාපන කාර්යය පමණක් නියුතු පුවත්පත් දකින්න තියෙනවා. නේද? ඒ වගේ පුවත්පත් මගේ විද්‍යාව, ගණිතය, වාණිජ, භූගෝල විද්‍යාව නේද? ප්‍රාථමික විෂයන් මේ වගේ ශිෂ්‍යත්ව ඉලක්ක කරගත්ත පුවත්පත් මේ විදිහට පුවත්පත් බොහෝමයක් වර්තමානයේ වෙනකොට අපිට දකින්න තියෙනවා. සිතුවම් මගින් කතා කීමෙන් ආරම්භ වුණ පුවත්පතක් තමයි චිත්‍රකතා පුවත්පත් කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ කාලයක් ජනප්‍රිය වෙලා තිබුණ මේ චිත්‍රකතා පුවත්පත්. මේ පුවත්පත්වලදී චිත්‍ර මගින් චරිත හා අදාළ පරිසර නිර්මාණය කරමින් කතා රචනා වෙලා තිබුණා. මේ යොදාගත් චිත්‍ර පසු කාලයේ පවා විශාල ජනප්‍රියත්වයක් අත්කරගන්න සමත් වුණා. ඒ වගේම ජ්‍යොතිෂ විෂය ධාරාවේ පුවත්පත්ද ලංකාවේ ජනප්‍රිය වෙලා තිනවා පිට දකින්න පුළුවන්. ඉත පාඨක කණ්ඩායම ඉලක්ක කරගෙන ඔන්න පුවත්පත් මුද්‍රණය වෙනවා අපි දකිනවා. ඔන්න එතකොට දුවේ පුතේ පුවත්පත් වර්ග කරනවා භාවිතා කරන පාඨකයානුව. එද කාන්තා පුවත්පත්, ළමා පුවත්පත්, යෝන් පුවත්පත්, කම්කරු පුවත්පත් විදිහට අපිට පුවත්පත් හඳුනගන්න පුළුවන්. දුවේ පුතේ දැන් කාන්තා පුවත්පත් කිව්වහම අපි දන්නවා කාන්තාවන්ට අදාළව තමයි සිරිකත, නවලිය මේ වගේ පුවත්පත් වල තොරතුරු අඩංගු වෙන්නේ. යෝම් පිහුම් පිළිබඳව, මැහුම් පිළිබඳව, කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නේද? සෞඛ්‍ය පිළිබඳව, පෞල් ජීවිතය පිළිබඳව, නිවසේ ආර්ථිකය, ගෙවත්ත මේ වගේ කාන්තාවන්ට අදාළ පුවත් තමයි කාන්තා පුවත්පත් වල දකින්න තියෙන්නේ. ඒ වගේම ළමයින් උදෙසා වෙන පුවත්පත්, ළමා පුවත්පත් එනවා නේද? ඔවුන්ට චිත්‍ර අඳින්න, පාඨ කරන්න, කතන්දර, භාෂා දැනුම, විනෝදාංශ, ක්‍රීඩා, ප්‍රහේලිකා වන්න මේ ළමා පුවත්පත් වල අන්තර්ගත වෙනවා. ඒ වගේම යෝන් පුවත්පත් නේද, තරුණයා, තරුණී මේ වගේ පුවත්පත්වල නවකතා, කෙටි කතා, නිසඳැස්, යෝන් ගැටලු නේද, යෝන් අභියෝග පිළිබඳ, යෝන් නිර්මාණ පිළිබඳ තොරතුරු තමයි ඇතුළත් කෙරෙන්නේ. ඒ වගේම කම්කරු පුවත්පත් අපිට දකින්න තියෙනවා. කම්කරුවන්ට සම්බන්ධ නීති, ගැටලු, කම්කරු නඩු, කම්කරු ප්‍රඥාප්ති, මානව හිමිකම්, වැඩබිම් තුල හැසිරීම, ඔන්න මේ වගේ කම්කරුවන්ට අදාළ තොරතුරු තමයි අපිට කම්කරු පුවත්පත්වල දකින්න තියෙන්නේ. පාඨකයා වෙනුවෙන්ම මුද්‍රණය වෙන මේ වගේ පුවත්පත් ඒ පාඨක කණ්ඩායම් අතර ගොඩක් ජනප්‍රිය වෙනවා නේද? ඒ ඔස්සේ ඒ පුවත්පතට අදාළ විවිධ දිනුම් ඇඳීම්, අවුරුදු උළෙලවල්, විවිධ පුණ්‍ය කටයුතු, වැඩමුළු, දීප්ව ව්‍යාප්ත තරංගාවලි, ඔන්න මේ වගේ දේවල් සංවිධානය වෙනවා. පාඨකයානුව මෙහෙම පුවත්පත් පළ කිරීමේදී අපිට දුවේ පුතේ මෙන්න මේ විශේෂතා දකින්න පුළුවන්. මොනවාද? මිලදී ගන්නා පුද්ගලයා තුළ තමන්ගේ පාඨකත්වය පිළිබඳව හැඟීමක් ඇති වෙනවා. එහෙනම් අදාළ පණිවිඩය සුදුසුම පාඨකයා වෙත ලැබෙනවා. ඒ වගේම පුවත්පත් සඳහා නිශ්චිත පාඨක සමාජයක් ඇති වෙනවා. පුවත්පත ආශ්‍රිත වෙනත් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂ සමාජීය අවශ්‍යතා සඳහා පහසුවෙන් යොදා ගන්න පුළුවන් වෙනවා. මොන මේ වගේ විශේෂතා අපිට දකින්න පුළුවන් පාඨකයා අනුව පුවත්පත් පළවීමේදී. පුවත්පතක මොනවාද අපිට දකින්න තියෙන්නේ? පුවත්පතක අන්තර්ගතය මොකද්ද කියලා ඇහුවොත්, නැත්නම් පුවත්පතක සංයතිය මොන වගේද කියලා ඇහුවොත් ඔයාට කියන්න පුළුවන්ද? ඔව්, පුවත්පතක අඩංගු වෙන තොරතුරු තමයි අපි පුවත්පත් අන්තර්ගතය කියලා කියන්නේ. මේ පුවත්පතක අඩංගු වෙන තොරතුරු අපිට විවිධ ආකෘති වලින් දකින්න පුළුවන්. ප්‍රවෘත්ති විදිහට, විශේෂ අංග ලිපි විදිහට, කතු වැකියක් විදිහට, කාටුන් විදිහට, තීරු ලිපි විදිහට, වෙළඳ දැන්වීමක් විදිහට, ඊළඟට ඡායාරූප වාර්තා විදිහට ඔන්න පුවත්පතක සංයුතිය, එහෙම නැත්නම් අන්තර්ගතය අපිට දකින්න පුළුවන් ආකෘති. පුවත්පතක වැඩිපුර අපි බලාපොරොත්තු වෙන ප්‍රවෘත්ති නේද? කාලීන බව, නැවුම් බව, කැපී පෙනීම, පොදු ජනතාවට අදාළ බව, සමීප බව කියන ලක්ෂණ ඇතුළත් වෙලා තියෙන නේද? ජනමාධ්‍ය මගින් වාර්තා වෙන බලපෑම් සහිත තොරතුරක් තමයි අපි ප්‍රවෘත්තියක් කියලා කියන්නේ. එහෙනම් දුවේ පුතේ පුවත්පතින් ලැබෙන ප්‍රවෘත්තියත් අපිට ඒ කාලයට ගැළපෙන අලුත් කැපී පෙනෙන නේද මහජනතාවට අදාළ ඒ වගේම බලපෑමක් කරන්න පුළුවන් ප්‍රවෘත්තියක් විය යුතුයි. දකින්න විවිධාකාරයේ ප්‍රවෘත්ති, ළමා පුවත්, වනිතා ප්‍රවෘත්ති, ක්‍රීඩා පුවත් නේද? මේ විදිහට ප්‍රවෘත්තිත් අපිට වර්ග කරන්න පුළුවන්. පුවත්පතක ප්‍රධාන පුවත නේද, ප්‍රධාන සිරස්තල යටතේ තමයි පළවෙන්නේ. ප්‍රමුඛතම ප්‍රවෘත්තිය ප්‍රධාන සිරස්තල යටතේ තමයි පළවෙන්නේ නේද? මේක තියෙන්නේ පළවෙනි පිටුවේ කැපී පෙනෙන තැනක. ලීඩ් නිවුස් කියලා තොන්න භාවිතා කරනවා ඒකට. එතකොට දුවේ පුතේ අනෙක් ප්‍රවෘත්ති විවිධ සිරස්තල යටතේ පුවත්පතේ විවිධ පිටුවල පළ කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා නම් විශේෂාංග ලිපි. විශේෂාංග ලිපි කිව්වහම විශේෂාංග ලිපි වලට මොනවාද අයිති වෙන්නේ? අදන්නා විචාර ලිපි අයිති වෙන්නේ විශේෂාංග ලිපි වලට. වාර්තා අයිති වෙන්නේ විශේෂාංග ලිපි වලට. සංවාද අයිති වෙන්නේ විශේෂාංග ලිපි වලට. යම්කිසි මූලාශ්‍රයක් මුල් කරගෙන තමයි විශේෂාංග ලිපියක් ලියවෙන්නේ. සමහර විට ඒක ඡායාරූපයක් වෙන්නත් පුළුවන්, ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්, වාර්තාවක් වගේ වැදගත් මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි මුල් කරගෙන තමයි විශේෂාංග ලිපියක් ලියවෙන්නේ. ඒතකොට විශේෂාංග ලිපි වලට අයිති වෙනවා සංවාද, දේබස්, කවි පන්ති, උද්ෘත පාඨ, වර්ණනා, එද විචාරයන්. මේවා ඇතුළත් කරලා නිර්මාණශීලීව බිහිවන ආකෘති තමයි විශේෂාංග කියලා කියන්නේ. විශේෂාංගේ ලියන ලේඛකයා නැත්නම් රචකයා භාෂා භාවිතය හා වදන් හැසිරවීමේදී මනා සංයමයකින් යුක්තව ආකර්ෂණීය විදිහට සිදු කරන්න ඕනේ. මොකද පාඨකයා විශේෂාංග ලිපි කියවන්නේ විවේකීව රස විඳින්න පුළුවන් ආකාරයට. ඒ නිසා ඒ ගුණාංග මේ විශේෂාංග ලිපියක ගැප් වෙලා තියෙන්න ඕනේ. මොන මේ වගේ විශේෂාංග ප්‍රවෘත්තිමය අගයක් ගන්න අවස්ථාවක් තියෙනවා. 10 ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ තියෙනවා බරවා කුඹකේ සියදෝරිස් ව්‍යාපාරය. නේද? ඉංජිනේරුවෙකුට අපහසු වැඩක් ගොවියෙකුගෙන් ඉටුවේ කියන පාඩම. ඔන්න අපූර්ව විශේෂාංග ලිපියක් වෙනවා. සුවිශේෂී මාතෘකාවක් යෙදීම තුළින් ඔන්න පාඨකයා ආකර්ෂණය කර ගැනීමක් මේ ලිපියෙන් සිද්ධ වෙනවා. නිර්මාණශීලී බව මේ ලිපියේ ගැප් වෙලා තියෙනවා. අපූර්වත්වය පෙර නොවූ විරෝධයක් වෙන්න ඕනේ අපූර්වත්වයක් තියෙන්න නම්. නේද? වෙනස් බව, නැවුම් බව ඔන්න වැදගත් වෙනවා. මේ ලිපිය හොඳ උදාහරණයක් අපට විශේෂාංග ලිපියකට. නව දැනුමක්, ගැඹුරු අවබෝධයක් ලබා දීමක් සිද්ධ වෙනවා මේ විශේෂාංග ලිපියකින්. සාර්ථක විශේෂාංග ලිපි ඇතුළත් වීම නිසා පුවත්පත කියවන්න පාඨකයා නිරන්තරයෙන් පෙළඹ වෙනවා. ඔව්, මොකක්ද කතුවැකිය කියලා කියන්නේ? කතුවැකිය පුවත්පතක තියෙන ප්‍රධානම වැදගත්ම ආකෘතියක් වෙනවා. කතුවැකියටම තමයි සංස්කාරක වැකිය, වැකි පිටුව කියලාත් කියන්නේ. කර්තෘ මණ්ඩලයක ප්‍රධාන කර්තෘවරයා පුවත්පත අරබයා ලියන සටහන තමයි කතුවැකිය කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ, හැබැයි මෙතනදී ප්‍රධාන කර්තෘ මේ කතුවැකිය නැත්නම් සංස්කාරක වැකිය ලිව්වට මේ ප්‍රධාන කර්තෘගේ පෞද්ගලික අදහස නෙවෙයි මේ කතුවැකියෙන් ඉදිරිපත් කරන්නේ. පුවත්පතේ හිමිකරුගේ අරමුණ වෙන්න පුළුවන්, දේශපාලන අරමුණු, වාණිජ අරමුණු, සමාජය පිළිබඳ සමස්ත කර්තෘ මණ්ඩලයේම දරණ මතය. මේවා තමයි කතුවැකියකින් ඉදිරිපත් කරන්නේ. පතක ඊළඟට දකින්න තියෙන ආකෘතිය තමයි කාටුන්. නේද? කාටුන් මගින් හාස්‍ය, උපහාසය නිර්මාණශීලීව පාඨකයාට ලබා දීමක් සිද්ධ කරනවා. මේ හාස්‍ය උපහාසයත් එක්ක එකතු වන වැදගත් තොරතුරක් පාඨකයා වෙත ඉදිරිපත් කරන නිර්මාණයක් තමයි කාටුන් වලින් අපිට දකින්න තියෙන්නේ. සඳහා බොහෝ වෙලාවට යොදාගන්නේ කාලීන වැදගත් සිදුවීමක්. කලින් දවසේ රට තුල විශේෂයෙන් කතා බාට ලක්ුණ වැදගත්ම ප්‍රවෘත්ති වෙන්න පුළුවන්. මේ සඳහා කාටුන් ශිල්පීන් විවිධ චරිත, ස්ථාන, සංකේතාත්මක රූප මගින් නියෝජනය කරනවා. නේද? ඒ සංකේත රූප මගින් අදාළ චරිතය හඳුනගන්න ඔන්න පාඨකයාට හැකියාව ලැබෙනවා. කාටුන් මගින් මේ උපහාසය නිර්මාණශීලීව යොදාගෙන සමාජයේ සමහර පැති පාඨකයාට විවරණය කරන අවස්ථාවක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඊළඟ ආකෘතිය තමයි තීරු ලිපි. නේද? තීරු ලිපි කියලා කියන්නේ අර කුඩා තීරු විදිහට සකස් කරන ලිපි වලට. නේද? කුඩා තීරු වලට ගැළපෙන විදිහට සකස් කරන ලේඛන වලට තමයි තීරු ලිපි කියලා කියන්නේ. ඔයා දන්නවා මුල් කාලයේ පුවත්පත්වල තීරු ලිපි යොදාගත්තේ හිස්සුණු ස්ථාන පුරවන්න. නේද? පුවත් ඇතුළත් කළා, ඡායාරූප ඇතුළත් කළා, නේද යම් යම් කිසි ඇතිවන හිස්තැන් පුරවන්න තමයි මේ තීරු ලිපි යොදාගත්තේ. නමුත් ඒ තීරු ලිපි වල තියෙන ප්‍රබලත්වය නිසාම වර්තමානයේ වෙනකොට මේ තීරු ලිපි කලාවක් විදිහට යොදා ගන්නවා. නේද? කතෘ මණ්ඩලයේ විසින්ම කතෘන් වෙන් කළා තියෙනවා තීරු ලිපි ලිවීම සඳහා. ඒ වගේම පුවත්පත්වල අනිවාර්ය ඉඩක් තීරු ලිපි සඳහා වෙන් කළා තියෙනවා. එතකොට තුවේ පුතේ වර්තමාන මාධ්‍යකරණයේ අධ්‍යක්ෂීම් බහුල නේද? නව සමාජ දැක්මකින් යුක්ත නිර්මාණශීලී ලේඛකයෝ තීරු ලිපි රචකයන් විදිහටම කටයුතු කරගෙන යනවා. අපි දන්නවා වර්තමාන සමාජයේ ජාතික පුවත්පත්වල නේද ප්‍රසිද්ධ තීරු ලිපි තියෙනවා. ඒ නමින්ම ඒ තීරු ලිපි ප්‍රසිද්ධ වෙලා තියෙනවා. පුවත්පතක් ගත්තාම අපිට වැඩිපුර දකින්න තියෙන වෙළඳ දැන්නේ පුවත්පත් ආයතනයේ විසින් ලාභ ලැබීමේ චේතනාවෙන් තමයි වෙළඳ දැන්වීම පල කරන්නේ. නේද? පුවත්පත් ආයතනයේ විසින් ලාභ ලැබීමේ අරමුණෙන් තමයි වෙළඳ දැන්වීම පල කරන්නේ. අපි අතට ලැබෙන පුවත්පත ඒ මුදලක දීම සඳහා ඔවුන්ට ඊට වඩා පිරිවැයක් වැය වෙනවා. මේ ආයතනවල සේවක පඩිනඩි ගෙවන්න, දෛනික පිරිවැය සඳහා, අලුත් වැඩි ආහාර නඩත්තු කටයුතු සඳහා, ප්‍රවාහන කටයුතු සඳහා නේද මේවට අවශ්‍ය මුදල් උපය ගනු ලබන්නේ වෙළඳ දැන්වීම මගින්. සමහර පුවත්පත් වාණිජ අරමුණු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනවා. නේද? වෙළඳ දැන්වීම වලට තමයි වැඩි ඉඩකඩක් වෙන් කරන්නේ. වෙළඳ දැන්වීම වලට ඉඩකඩ වෙන් කළා, ඉතිරි ඉඩකඩ වල තමයි ප්‍රවෘත්ති විශේෂාංග ලිපි අනිකුත් දේවල් ඇතුළත් කරන්නේ. සමහර විට වෙළඳ දැන්වීම වැඩි වෙන අවස්ථා වලදී අනිකුත් ආකෘති සාරාංශ කරන්න සමහර පුවත්පත් කටයුතු කරනවා. එතකොට පුවත්පත් වල අන්තර්ගතයට ගුණාත්මකභාවයට බලපෑමක් ඇති වෙනවා. නමුත් වෙළඳ දැන්වීම නැත්නම් ලාභ ලබා ගැනීමේ අරමුණ සුවිශේෂී වන නිසා ඒ වගේ වෙනස්කම් වලට පුවත්පත ලක් වෙනවා. බලමු පුවත්පතක අන්තර්ගතයේ තියෙන විශේෂතා මොනවද කියලා. ඔව් දුවේ පුතේ, දැන් පුවත්පතක අපි අන්තර්ගත වෙන දේවල් කතා කරන්නේ ආකෘති නේද? අපි පුවත්පතක ආකෘති කතා කරා, ප්‍රවෘත්ති, වෙළඳ දැන්වීම, තීරු ලිපි, විශේෂාංග ලිපි, කාටුන්, කතුවැකිය. මේ අන්තර්ගතයේ විශේෂතා මොනවද? ඔදුවේ පුතේ, අපි දකිනවා මේ සියලුම දේවල් සමබරව පුවත්පතක පවත්වගෙන ගියත් සමහර කාල සීමාවන් වලදී යම්කිසි වෙනස් වීම වලට පුවත්පත ලක් වෙනවා. ලෝකේ බොහෝ රටවල වගේම ශ්‍රී ලංකාවේ පුවත්පත කාලානුරූපීව වෙනස් වෙනවා. ආගමික, ජාතික වැදගත්කමකින් යුත් උත්සව අවස්ථාවලදී, ඒ වගේම මැතිවරණ ව්‍යාපාර කටයුතු පවතින අවස්ථාවලදී, විවිධ සමාජීය සිදුවීම් වලට අදාළ කාල සීමා වෙනුවෙන්, ඒ වගේම ස්වභාවික ආපදා අවස්ථාවන් වලදී ඔන පුවත්පතේ සමබරතාවයේ ගිලිහිලා යනවා. ඒ කාලයට අනුව තමයි පුවත් වාර්තා වෙන්නේ. දැන් බලන්න වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය. මේ දවස්වල පුවත්පත වැඩි ඉඩකඩක් වෙන් කරන්නේ ඒ වෙනුවෙන්. එතකොට පුවත්පතේ අන්තර්ගත වෙන දේවල් වල සමබරතාවය ඔන්න ගිලිහිලා යනවා. ඒකාකාරී ස්වරූපයක් දකින්න තියෙනවා නේද? මැතිවරණ කාල සීමාවක නම් ඡන්ද අපේක්ෂකයන්ගේ සංවාද, සාකච්ඡා, වෙළඳ දැන්වීම තමයි පුවත්පත ආක්‍රමණය කරලා තියෙන්නේ. හදිසි ආපදා තත්ත්වයන් වලදී ඒ දේවල් තමයි බොහෝ විට පුවත්පත ආක්‍රමණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔන්න පුවත්පතේ ආකෘතිය සමබරතාවය ගිලිහිලා යනවා මේ සමහර අවස්ථාවලදී. ඒ වගේම පුවත්පතක තියෙන තවත් විශේෂතාවයක් තමයි අන්තර්ගතයේහි මුද්‍රණ ශිල්පීය විවිධතා දැකිය හැකිවීම. අන්තර්ගතයේහි මුද්‍රණ ශිල්පීය විවිධතා දැකිය හැකිවීම. අන්තර්ගත ආකෘති විවිධ හැඩගැන්වීම් වලින් යුක්තයි පුවත්පතක. මොකද ආකර්ෂණය ලබා ගන්න පාඨකයාගේ නේද? ඒ නිසා විවිධ අකුරු, මෝස්තර, අකුරු ප්‍රමාණයන්, වර්ණ නේද යොදා ගන්නවා පුවත්පත. ප්‍රධාන ශීර්ෂ පාඨයේ දිහා බැලුවම ඔන්න අපිට ඒක අවබෝධ වෙනවා. තද කළු පසුබිමක සුදු අකුරු, විශාල අකුරු, විවිධ මෝස්තර අකුරු, මේ දේවල් යොදාගෙන උත්සාහ කරන්නේ ඔබේ අවධානය ඒ පුවත්පතට වැඩිපුර ලබා ගන්න. විශේෂාංග ලිපි ආකෘතිවලත් මේ ලක්ෂණය යොදා ගන්නවා පාඨකයා තුල කියවීමේ රුචිකත්වය වැඩි කරන්න. පුවත්පතක අන්තර්ගතයේ තියෙන තවත් විශේෂතාවයක් තමයි නිර්මාණශීලී ආකෘති භාවිතා කිරීම. ඔයා දන්නව පුවත්පතක් කියන්නේ සමාජයේ විවිධ දැකලා තොරතුරු විමර්ශනය කළ සමාජ මතවාද ඇති කරන්න පුළුවන් ජනමාධ්‍යයක්. එතකොට සමහර තොරතුරු ඍජුවම ඉදිරිපත් කිරීම ගැටලු සහගතයි. ඉදිරිපත් කරන්න බෑ. වක්‍රව හරිය නේද? මාධ්‍යවේදීන්ට මේ මතයන් සමාජගත කරන්න සිද්ධ වෙනවා. එතකොට ඍජුවම කියන්න බැරි දේවල් නිර්මාණශීලී ආකෘති යොදාගෙන තමයි පාඨකය වෙත ඉදිරිපත් කරන්නේ. ඔන්න මේ වගේ වෙලාවට තමයි අර තීරු ලිපි, කාටුන් යොදාගෙන නිර්මාණශීලී ආකෘති මගින් මේ මතයන් සමාජගත කරන්නේ. එතකොට මේ ආකෘති වලට පෙර කලින් කිව්වා වගේ විවිධ සංකේත යොදාගෙන හාස්‍ය, උපහාසය නේද සමග අවශ්‍ය පණිවිඩ ග්‍රාහකගත කරනවා. ඔන්න මේ වගේ තියෙන නිර්මාණශීලී බව නිසා පාඨකයා ආකර්ෂණයට ලක් වෙනවා. මේ වගේ දේවල් වැඩිපුර බලන්න, කියවන්න පාඨකයා පෙළඹ වෙනවා. පතක පෙළහා රූපයේ ගැළපීමත් ඔන්න විශේෂතාවයක්. නේද අපි දකිනවා පුවත්පතක අකුරු භාවිතයට අරගෙන ඉදිරිපත් කරන දේවල් තියෙනවා. නේද අකුරු, වචන, වාක්‍ය, ඡේද, සිරස්තල ඔන්න අකුරු භාවිතා කරගෙන ඉදිරිපත් කරන දේවල්. මීට අපතරව අපි දකිනවා රූප, ඡායාරූප, සිතුවම්, කාටුන්, රූප සටහන් පුවත්පතේ යොදා ගැනීම. මේ අකුරු භාවිතයට අරගෙන සකස් කරන දේවල් වලට අපි කියනවා පුවත්පතේ පෙළ කියලා. පෙළ අකුරු භාවිතයට අරගෙන ඉදිරිපත් කරන දේවල් වලට. ඒ වගේම අකුරු භාවිතා නොකර ඉදිරිපත් කරන අනිත් දේවල් තමයි අපි රූපේ කියලා කියන්නේ. ඡායාව රූප, සිතුවම්, කාටුන් රූප සටහන් මේ වගේ දේවල්. එතකොට තුයේ පුතේ පුවත්පතක ආකෘතියක පෙළහා රූපේ ගැළපිය යුතුයි කියලා කියනවා. පෙළහා රූපේ ගැළපිය යුතුයි කියලා කියන්නේ තුයේ පුතේ අපේ ඇස් අපි කැමති නැ එකම දෙයකට කොටු වෙලා තියෙනවට. අපි කැමති වෙනස් වෙනස් දේවල් බලන්න. නේද අකුරු කියවගෙන යනකොට රූපයක් එහෙම තියෙනවා නම් අපි කැමති වැඩිපුර ඒ වගේ දේවල් කියවන්න. එතකොට පුවත්පත් කලාවේදී ඔන්න අපි මෙහෙම දේවල් හඳුන්වනවා රූප කියලා. නේද? එතකොට පෙළහා රූප මනාව සංකලනය වුණාම ඒක හොඳ නිර්මාණශීලී පිටුසැකසුම් කලාවක් වෙනවා. එතකොට මේ පෙළ රූපය සමබර කරමින් හොඳින් අන්තර්ගතයේ පවත්වගෙන යෑම නිසා පාඨක ආකර්ෂණය ලැබෙනවා. ඒ වගේම මේ අන්තර්ගත වෙලා තියෙන ලිපිය හරවත්ෙන්න ඒක උදව්වක් වෙනවා. ඒ වගේම හොඳින් අවබෝධ කරගන්නත් මේ පෙළ සහ රූපය ගැළපීම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපි සිංහරාජ වනාන්තරයේ ලෝකාන්තයේ අසිරිය වගේ විශේෂාංග ලිපියක් ලියනවා කියලා හිතමුකෝ. එතකොට මේ පෙළ හරවත් කරන්න, ඒක වර්ධනය කරන්න මේ ස්වභාව සෞන්දර්ය පිළිබඳ ඡායාරූපයක් නේද? ඡායාරූප කීපයක් එකතු කිරීම ඔන්න වැදගත් වෙනවා. එතකොට මේ අන්තර්ගත කරලා තියෙන දේවල් වල ඒ තේමාව ශක්තිමත් කරගන්න, හොඳින් අවබෝධ කරගන්න මේක උපකාරී වෙනවා. මුද්‍රිත පුවත්පතේ නවතම ප්‍රවණතාවය කියලා උන විද්‍යුත් පුවත්පත හඳුන්වන්න පුළුවන්. ඔයා දන්නවා අන්තර්ජාල සම්බන්ධතාවයේ ඔස්සේ ප්‍රවෘත්ති, ඡායාරූප, වීඩියෝ නේද මේ තොරතුරු උඩගත කිරීම කළා නේද අප්ලෝඩ් කළා විද්‍යුත් ගොනු විදිහට සංවර්ධනය කළා යාවත් කාලීන කරලා අන්තර්ජාලයේ පුවත්පත් පළ කිරීමක් සිද්ධ වෙනවා. ඔන්න මේ තාක්ෂණික ක්‍රියාදාමයේ අනුව පුවත්පත් සකස් කිරීම අන්තර්ජාලයේ පාඨකයන්ට පරිහරණය කරන විද්‍යුත් පුවත්පත් සකස් කිරීම ආකාර දෙකකට සිද්ධ වෙනවා. ඒ තමයි දුවේ පුතේ මුද්‍රිත පුවත්පතෙහිම විද්‍යුත් පිටපතක් විදිහටයි අන්තර්ජාලයේ පමණක් පළ කෙරෙන විද්‍යුත් පුවත්පතක් විදිහටයි. මුද්‍රිත පුවත්පතෙහිම විද්‍යුත් පිටපත තමයි අපි e-paper කියලා කියන්නේ. එද මුද්‍රණය කිරීම සඳහා සැලසුම් කරන පුවත්පතම විද්‍යුත් ස්වරූපයෙන් අන්තර්ජාලයට එකතු කරනවා. නේද? එතකොට පාඨක පිරිසට පුළුවන් ලංකාවේ අයට වගේම විදේශගත අයටත් මේ පුවත්පත ඒ විදිහටම කියවන්න. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා අන්තර්ජාලයේ විතරක් පළකරන විද්‍යුත් පුවත්පත් නේද මේක දී කරන්නේ ප්‍රවෘත්තිවල කොටසක් ආරම්භක වෙබ් පිටුවේ විතරක් දකින්න තියෙනවා අපිට ඒ ප්‍රවෘත්තියම කියවන්න ඕන ඒ සබදිය හරහා ගිහිල්ලා සම්පූර්ණ ප්‍රවෘත්තියම කියවන්න පුළුවන් වෙනවා පුවත්පත පවත්වගෙන යන පාර්ශවයන් නිතරම මේ ප්‍රවෘත්ති ආවත්කාලීන කරනවා එතකොට දුවේ පුතේ ඔන්න විද්‍යුත් පුවත්පත්වල පොදු ලක්ෂණ කීපයක් දකින්න පුළුවන් ක්ෂණිකව පුවත් දැනගැනීමේ හැකියාව ගබඩා කර තබා ගැනීමේ පහසුව නැවත නැවත කියවීමට හැකිවීම තොරතුරු විෂයන් අනුව වර්ග කළ පළ කළ තිබීම යාවත්කාලීන කිරීමේ පහසුකම සහ ක්ෂණික පාඨක ප්‍රතිචාර ලැබීම කියන ලක්ෂණ ඔහු දුවේ පුතේ ඔන්න අපි දැන් විභාගයට පිළිතුරු ලියන්න වගේම ප්‍රායෝගික ජීවිතයේදීත් මේ උගත් දේවල් භාවිතා කරන්න ඕනේ. බිත්ති පුවත්පතක් සකස් කිරීමේදී, පාසලට පුවත්පතක් නිර්මාණය කර ගැනීමේදී ඔබට මේවා ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන්. පාසලේ බිත්ති පුවත්පතක් ඔයා සකස් කරන්න ඕනේ. ඔන්න දැන් අපි අර කතා කරපු ආකාරයට ප්‍රධාන සිරස්තලයක් සහිත පුවත්පතක මුල් පිටුව වගේ එද විවිධ ප්‍රමාණෙන් අකුරු යොදා ගන්න පුළුවන් වර්ණ භාවිතා කරන්න පුළුවන් ඒ තුලින් බිත්ති පුවත්පතට යම්කිසි ආකර්ෂණයක් ලබා ගන්න ඔබට පුළුවන්. ඒතර පුවත්පතක මුල් පිටුව බැලුවම වගේ නේද පුවත්පතක් බැලුවම වගේ අධ්‍යාපනයේ දැනුම විනෝදය පෙළඹවීම ලැබෙන විදිහට ඔබට බිත්ති පුවත්පත සකස් කරන්න පුළුවන්. ඒ වගේම චිත්‍ර ඡායාරූප නේද මේ වගේ දේවල් යොදාගෙන වඩා සාර්ථක බිත්ති පුවත්පතක් ඔබට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් පාසලට පුවත්පතක් නිර්මාණය කරන්න. නේද? සුදුසු සිරස්තල යොදාගෙන ප්‍රවෘත්ති රැස් කරන්න පුළුවන්. නේද? කතුවකියක් ලියන්න පුළුවන්. භාෂා සංස්කරණය කරමින් පිටු සකස් කරන්න පුළුවන්. පුවත්පත උචිත ආකාරයට සකස් කරගන්න පුළුවන්. ඒ සඳහාත් විවිධ අකුරු ප්‍රමාණ වර්ණ පරිගණක ප්‍රයෝග ඡායාරූප යොදාගෙන සාර්ථක පුවත්පතක් ඔබට පාසල වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. නිසඳස් කවි විශේෂාංග ලිපි ලිවීමට දක්ෂ සිසුන් ඔබේ පාසලේ ඇති. පුවත්පතක තීරු ලිපි යොදා ගැනීමෙන් නිර්මාණය කරන පුවත්පත තුලින් සිසුන්ගේ විවිධ දක්ෂතා ඉලක්කන්න පුළුවන්. එහෙනම් සුදුසු නමක් යොදාගෙන පාසලේ තොරතුරු සමාජයට දීමට ඔන්න හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් මේ පුවත්පත් නිර්මාණය තුල. ඔන්න දුවේ පුතේ ඔයා අද ඉගෙන ගත්තා මෙන්න මේ කරුණු කීපේ. පුවත්පතක් කියන්නේ මොකද්ද? පුවත්පතක අන්තර්ගත වෙන්නේ මොනවද? පුවත්පතක අන්තර්ගත වෙන ප්‍රවෘත්ති විශේෂාංග කතුවැකි තීරු ලිපි කාටුන් නිර්මාණය කරන්නේ කොහොමද? විද්‍යුත් පුවත්පත්ක ලක්ෂණ මොනවද? නේද? ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති පුවත්පත පිළිබඳව. ඒ වගේම ඒ අවබෝධයෙන් ඔබට පාසලට බිත්ති පුවත්පතක් නිර්මාණය කරන්න වෙනත් සංගරාවක් හෝ පුවත්පතක් නිර්මාණය කරන්න ඔබට අවබෝධයක් ලැබෙන්න ඇති. විභාගයට පිළිතුරු ලිවීම වගේම මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් ඔබ ඔබේ සංවර්ධනය ළඟා කරගන්න ඕනේ. මේ ඉගෙනගත් දේවල් ප්‍රායෝගිකව යොදාගෙන ඔබට ඔබේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. ඒ තුලින් සතුටක් ආඩම්බරයක් ලබා ගන්නත් ඔබට අවස්ථාවක් ලැබේවි. ඔව් දුවේ පුතේ, ඔන්න අදට අපි වෙට වෙන් කළ තියෙන කාලය මෙතනින් ඉවර වෙනවා. ඊළඟ දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුවන් විදුලිය ගැන. එතකොට අපි ඔන්න ගුවන් විදුලිය ගැන කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකන් ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ TM අචලා ගුණසේකර ගුරුමෑණියන්.